දේවාලයේ ගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වය ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සනතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදී නැතහැර දැමීම තණ්හාවක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 25 වන දේශනයයි මේ. සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත් තථාගතයන් වහන්සේ සලායතනය තුළම කොටු වී සිටින පුහුදුන් ලෝකයාගේ දෘෂ්ටි කෝණ පිළිබඳව දක්වන ප්‍රබුද්ධ ආකල්පය කාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගැනීමට එදා අපි යම්කිසි උත්සාහයක් දැරුවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත ප්‍රජා විසින් යමක් දක්නා ලදද අසන ලදද විඳින ලදද දැනගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද ඒ සියල්ලක්ම තමන් වහන්සේ දන්නා බව බුදුරජාන් වහන්සේ තමන් ඥානාමි යන පදයෙන් ඒ සූත්‍රය ප්‍රකාශ කළා. ඒ වගේම ඒවා දන්නවා පමණක් නොවී විශේෂ ඥානයකින් ඒවා දන්නා බවත් තමන් අභ්‍යඥාසින් යන පදයෙන් ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒවා විශේෂ ඥානයෙන් දන්වා වගේ තථාගතයන් වහන්සේ විසින් තේරුම් අරගෙන තිබෙන බවත් තන් තථාගතස්ස විදිතං යන පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදිහටම ඥානයක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නමුත් තථාගතයන් වහන්සේ ඒ දිඨසුතමුතාදී කිසිවක් පිළිබඳව ස්ථාවරයක් ගැනීම එහෙම නැත්නම් මේවාට හේතු වී සිටීම ලං වී සිට ගැනීම නොකරන බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තං තථාගතෝ න උපට්ඨාරි යන පදේ. සාමාන්‍යයෙන් ලෝකයාගේ සිරිත යමක් පිළිබඳව දැනුමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති තැන ජානාමි පස්සාමි තථේව ඒතං දනිමි දකිමි ඒ එසේම යයි දෘෂ්ටි ග්‍රාහයන් ඒවා අල්ලා ගැනීමයි. නමුත් මෙතෙන්දී අපට පෙනෙන්නේ මේ සූත්‍රයේ තිබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මේ දිට්ඨ සුතමත ආදිය පිළිබඳව දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාම ඒවා පිළිබඳව ස්ථාවරයක් ගැනීමක් ලංව සිට ගැනීමක් හේතු වීමක් නොකරන බවයි. මේ කාරණේ අපට වඩාත් හොඳින් ප්‍රකාශ වෙනවා සූත්‍රයේ අගයන ගාථාවලින්. ජානාමි පස්සාමි තථේව ඒතං අජ්ජෝසිතං නති තථාගතානං. අජ්ජෝසිතං දනිමි දකිමි ඒ එසේම යයි යන වෙදී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුළ නැත කියලා ওই විදිහට ප්‍රකාශ වෙනවා. එතකොට මේ කියවපු ආකල්පය පිළිබඳ අමුතු වෙනස තේරුම් ගැනීමට ආධාරකයක් වශයෙන් අපි එදා මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයෙන් පද දෙකක් උපුටා ගත්තා. මේ කාරණේ තේරුම් ගැනීමට සංජානාති අභිජානාති කියන දැනීම් මට්ටම් දෙක. සංජානාති කියන දැනීම් මට්ටම සංඥා අනුව දැන ගැනීම, අභිඥා අභිජානාති ඊට වඩා විශිෂ්ටාන්තමේ තේරුම් ගැනීමකුත් ගැන ඒ මූල පරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අර සංජානාති කියන දැනීම් මට්ටමින් ඒක පුදුන් ලෝකයාගේ දැනීම් මට්ටමයි. ඒ දැනීම් මට්ටමින් ලෝකේ දිහා බලන ප්‍රත්‍ඥය මිනිගුවක් වෙනි සංඥාවට මුලා වෙලා මඤ්ඤණා කිරීම, ඇතැයි සිතා ගැනීම, අනුව ව්‍යාකරණ රටාවට වහල් වෙලා සිතන මතන ගතියයි පුදුන් ලෝකයාගේ සිරිත. නමුත් තථාගතයන් වහන්සේ අර අභිඥානාති කියන විශේෂ දැනීම් මට්ටමින් මේ අභිඥාණය එදිටසතම තාදී යථා තත්ත්වයේ මිනිවිද පිරිසිදු දෛරුම් කරගත්තු නිසා ඒක සිවක් පිළිබඳව අර කියාවු උපဋාදී කියන වචනයෙන් ප්‍රකාශ කරන අන්දමට කිසිම ස්ථාවරයක් ගැනීමක් හේතු විසිටීමක් කරන්නේ නැහැ. මේකට හේතුව අර මඤ්ඤණා නොකිරීමමයි. මඤ්ඤණා කියලා කියන්නේ මමත්වයේ අනුව ගිය යම් යම් සිතුම් පැතුම් ඇතැයි හිතා ගැනීම. එතකොට මඤ්ඤණා නොකිරීම ප්‍රතිපත්තියමයි අර න උපဋාදී කියන වචනයෙන් අදහස් කිරීම. ඒ විදිහට අජෝසිත වෙලී පටලැවි සිටීම තථාගතයන් වහන්සේලා තුළ නැත්තේ මඤ්ඤණා කිරීමක් නැති නිසාමයි. තණ්හාමාන දික්ඛ වශයෙන් ඇලී වෙලී පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුළ නැහැ. ditta sutamuta ආදී පිළිබඳව මේ කාලකාරාම සූත්‍රයේ මුලින් වෙන ප්‍රකාශන කීපය අප කලිනුත්තර අව්‍යාකට ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඉදිරියට ගත්තු චතුෂ්කෝටි තර්ක න්‍යායයට තරමක් සමාන බව අපි එදා ප්‍රකාශ කළා. චතුෂ්කෝටි තර්ක න්‍යායයට අපි පහසු වචනයක් හැටියට පාවිච්චි කළා සතර කොන් ප්‍රශ්නේ. ඒවට නිදසුන් තමයි අර හෝති තථාගතෝ පරම්මරණ න හෝති තථාගතෝ පරම්මරණ හෝති ච න හෝති ච තථාගතෝ පරම්මරණ නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණ තථාගත තෙම මරණින් මත්තේ වෙයි නොවී වෙයි සහ නොවෙයි වෙයි නොවෙයි 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 කියන මේ විදිහේ විකල්ප හතරකින් යුක්ත ප්‍රශ්න. ඔන්න ඔය විකල්ප හතරකින් යුක්ත සතර කොන් තර්ක න්‍යායයට ටිකක් සමාන බවක් දරනවා මේ සූත්‍රයේන ප්‍රකාශ. එක ප්‍රකාශයක් තමයි අවස්ථා කීපකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ සද්දේක ලෝකයා විසින් දන්නා දක්නා ආදී එදිට සුතමුත ආදී මම දනිමි. මම විශේෂ ඥානයකින් දනිමි. තථාගතයන් වහන්සේ විසින් මේවා තේරුම්ගෙන ඇත කියලා එහෙම ප්‍රකාශ කරලා එනමුත් න උපဋාසි ඒව පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් සතර කොන් තර්ක න්‍යායයක අපට දකින්නට ලැබෙන්නේ ඒ විකල්ප හතරම එකවරම බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ප්‍රතික්ෂේප කරන බව. දැන් මෙතන අමුත්තක් වෙනිනවා. මෙතන එකපාරටම ප්‍රතික්ෂේප නොකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දනිමි. ඒ වගේම විශේෂ ඥානයකින් දනිමි. තේරුම් අරගෙනක් තියෙනවා. බැලු බැලමට හරියට අර පළවෙනි විකල්පයේ තහවුරු කරන ආකාරයක් පිළිගත්තු ආකාරයක් වගේ ඒවායින් කියවෙන්නේ. නමුත් අගටම කියවෙන න උපဋාසි කියන එකෙන් එක්තරා විදිහක ප්‍රතික්ෂේපිකුත් කියනවා. මෙතන තිබෙන රහස මේක තවදුරටත් අපි උපමා ආදී ඉදිරිපත් කරගත්තාමයි කාරණිය හොඳට පැහැදිලි වෙන්නේ. එතෙක් අපට පෙනෙන කාරණේ මොකක්ද? තථාගතයන් වහන්සේ මේ වට හේතුන වී සිටින්නේ නොදත්කම නිසා නොයි. දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාමයි. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ දැනීමක් නැති තැනයි දැඩිව නොගැනීමක් තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හරියට විශේෂ අවබෝධයක් තිබෙන නිසාම විනිවිද දැක්ක නිසාම මේ தත්ත්වය ඒ කියන්නේ අර ditta sutamata ආදීන්ගේ නිස්සාරත්වය ඒ සලායතනයන්ගෙන් ලැබෙන සංඥාවන්ගේ නිස්සාරත්වය බුදුරජාණන් වහන්සේ තේරුම් අරගත්ත නිසාමයි ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්නේ. එතකොට සතර කොන් ප්‍රශ්නයේ අනිකුත් ප්‍රශ්නවල තිබෙන ප්‍රතික්ෂේප කිරීම වගේ දෙයක් මෙතනත් කියන බවයි අපට පෙනෙන්නේ. නමුත් අමුතු ආකාරයේ. ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රකාශය. බුදුරජාණන් වහන්සේ කරන දෙවෙනි ප්‍රකාශය. යම් භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුෂ්‍යා දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිහිසිතං අනුචරිතං මනසා තමහං නජානාමීති වදේයන් තං මම අස්සමුසං. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණ බඹුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් යමක් දකින්න ලද්ද දාසන ලද්ද බින්දින ලද්ද දැනගන්නා ලද්දද සිතින් ගන්නා ලද්දද සොයා බලන ලද්දද කල්පනා කරන ලද්දද ඊය මම නොදනිමි. මම ඒ හැම දෙයක්ම නොදනිමි කියතොත් තමහං නජානාමීති වදේයන් තං මම අස්සමුසං. ඒක මගේ බොරුවක් වුණු ඇත. මෙන්න මේ පාඩය පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගැඹුරු සූත්‍රවල බොහෝ විට පාඨාන්තර පටලැවිලි රාශියක් තියෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන්ම තියෙනවා ඒවා. දැන් මෙතනදී අටුවා පිළි අරගෙන තියෙන පාඩය තමහං ජානාමීති වදෙයන් තං මම අස්සමුසං කියන එක. නමුත් මේක අර අපි කලින් සඳහන් කළ ආකාරයට අර්ථවත් නැහැ. ඒක තේරුම් අරගෙන වෙන්න ඇති සමහර විට බුරුම චට්ට සංගීත සංස්කරණය අර අටුවා මගින් ඉවත් වෙලා තමන් නජානාමීති කියන පාඨාන්තරය පිළි අරගෙන තිබෙනවා. අටුවා මගින් ඉවත් වෙලා තියෙනවා බුරුම චට්ට සංගීත සංස්කරණය. නමුත් සාහිත්‍යකෝයි ඉවත් වෙලා තියෙන්නේ අපිට පේන්නේ නැහැ කියලා. මක් නිසාද? බුදුරජාන් වහන්සේ කලින්ම දනිමි කියලා ප්‍රකාශ කරලා ඉවරයි. දැන් මෙතන කියන්නේ මම නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. එතකොට මේ දෙවෙනි ප්‍රකාශයක් කිරීමට හේතුව මොකද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ යමක් පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැත්නම්, කෙලින් හිටලා කියන්නේ නැත්නම් මේක මෙහෙමමයි කියලා ඒකාන්ත වශයෙන් ඉදමේව සත්‍යං මොගමඤ්ඤං මේව සත්‍යයි අනික් සියල්ල බොරුයි කියලා පැහැදිලිව නොකියනෝ නම් ඒක නොදත්කම නිසා වෙන දෙයක් කියන හැඟීමක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි වර ප්‍රකාශ කරන්නේ මම ය නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. එතකොට මා නොදන්න නිසා නොයි අර කියාපු විදිහට ඒවා පිළිබඳව ස්ථාවරයක් නොගන්න. ඒ විදිහටම අපිට තේරුම් කරන්න පුළුවන් ඊළඟට එන ප්‍රකාශන. සතර කොන් ප්‍රශ්න වලින් ඔන්න දෙවෙනි එකයි ඔය දැන් කියුනේ තමහන්න ජානාමිති වදෙයන් තන්නම අසමුස. ය නොදනිමි කිව්වොත් ඒ මුසාවක් වෙනවා. ඊළඟ ප්‍රකාශය අර විදිහටමයි යන්නේ. වෙනස වශයෙන් අවශ්‍ය ටික විතරක් කියමු. තමහං ඥානාමිච්ච නැච ඥානාමීති වදෙය තං පස්ස තාදිසමේන. අර කියාව දිට්ඨ සුතමුත ආදිය පිළිබඳව මම එය දනිමි සහ නොදනිමි. දනිමි සහ නොදනිමි මේ දෙක එකතු කරලා. මේ විදිහට මම කිව්වොත් ඒකත් මුසාවක් වෙනවා. මක් නිසාද ලෝකයා හිතනවා සමහර විට මේ විදිහට ස්ථාවරයක් නොගන්නේ අඩාල දැනුමක් නිසායි කියලා. යම්කිසි කෙනෙකුගේ අඩාල දැනුමක් ප්‍රකාශ වෙන කියමනක් වගේ මම ඒක දන්නවා ඒ වගේම නොදන්නවා. අඩාලයි 150ක් දන්නවා 150ක් නොදන්නවා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙම මා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. තම්පස තාදිසමේව. එතකොට ඔන්න තුන්වෙනි විකල්පය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමහන් නීව ඥානාමි නන්න ඥානාමි තිවදීයන් තම්මමස කලි. මම ය දන්නේත් නොවේමි නොදන්නේත් නොවේමි කිව්වොත් ඒක මගේ දෝෂයක් වනු ඇත. ඒකත් අපට තේරුම් ගන්න පුළුවනි. දැන් අර ලෝකයා කල්පනා කරන්නේ මේ කිසි දෙයක් පිළිබඳව ඒකාන්ත වශයෙන් යම් කිසි නිගමනයක් නොගන්නේ එක්කෝ අඩාල දැනුමක් නිසා. එහෙම නැත්නම් තවත් හේතුවක් තිබෙනවා. අඟ බේරා ගැනීමට. අපි මේ අඟ බේරා ගැනීම කියන සාමාන්‍ය වචනයෙන් ප්‍රකාශ කරන එකම තමයි ඒක දර්ශනයක් වෙලා සංජය බේලාටිපුත්තගේ කියන ශාස්ත්‍රවරයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුරු දෙන්නේ ඒවම් පිමේනෝ තථාති පිමේනෝ අඤ්ඤථාති පිමේනෝ නොති පිමේනෝ නොනෝති පිමේනෝ ආදී වශයෙන් අර ආන්දාගේ ප්‍රතිපත්තිය වගේ ලිස්සල යන ප්‍රතිපත්තියකින් බේරෙන්න බලනවා. මෙසේත් නොවේ එසේත් නොවේ අන්සේත් නොවේ අන්සේ නොවන්නේත් නොවේ ආදී වශයෙන්. මේ ප්‍රකාශ කිරීම ක්‍රමයට අපරාවික්ෂේපවාදී කියලා කියන්නේ ආන්දාගේ ප්‍රතිපත්තිය වැනි තර්ක ක්‍රම. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම දන්නේත් නොවේ නොදන්නේත් නොවේ කිව්වොත් ඒක මගේ දෝෂයක් වෙනවා. ඒක මෝහයෙන් කෙරෙන අග බේරා ගැනීමක් හැටියට ලෝකයා හිතන්න පුළුවන්. ඔන්න එතකොට තථාගතයන් වහන්සේ මේ කියාපු විදිහට ප්‍රකාශ කළා. අර චතුස්කෝටි තර්කයම තමයි නමුත් අමුතු ආකාරයකින් මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. යම් කිසි ගැටලුවකුත් සහිතව බුදුරජාණන් වහන්සේට කියාගන්න බැරි විදිහේ තත්ත්වයක් වගේ ලෝකයාට මේ තිබෙන ගැටලුව. අපි කලින් සඳහන් කළා අටුවා වේදී මේ සූත්‍රයේ අවස්ථා හයක් දක්වනවා. නැත්නම් සූත්‍රයේ කොටස් පහකට බෙදලා දක්වනවා භූමි වශයෙන්. එක් එක් භූමියක් ප්‍රකාශ කරන අවස්ථාවේදී පොළව කම්පා වුණා කියලා සඳහන් කරනවා. ඒන් පළවෙනි භූමිය වශයෙන් අටුවාවේ දක්වන්නේ සම්බඤ්ඤත භූමි කියන එක. ඒක ප්‍රකාශ කරන පද හැටියට අටුවාවේ දක්වන්නේ තමන් ඥානාමි තමන් අබ්බඤ්ඤාසින් තං තථාගතස විදිත. ඒ මම දනිමි, ඒ මම විශේෂයෙන් දනිමි, ඒ මම තේරුම්ගෙන ඇත කියන ටික සම්බඤ්ඤත භූමිය හැටියට. ඊළඟට එන කීනාසව භූමි කියන එක කීනාශ්‍රමයන් කෙනෙකුන්ගේ தත්ත්වය පිළිබඳ කොටස හැටියට හඳුන්වන්නේ න උපဋ්ඨාසි කියන එක. ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම. තන්ප්‍රමාණ දිට්ඨි වශයෙන් ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම ආශ්‍රමයන් ක්ෂේකල පුද්ගලයා පිළිබඳ தත්ත්වයක් කියන එක දැක්වීමටයි ඒ කීනාශ්‍රම භූමි හැටියට හඳුන්වන්නේ. මෙතනදී අපි ඉදිරිපත් කළ තම්මමාස මුසා තම්පස්ස සාදිසමේව තම්මමාස කලි කියන පද තුන ඒ කියන්නේ මගේ මුසාවක් වනු ඇත යත් මෙවැනිම මුසාවක් වනු ඇත ඒ මගේ දෝෂයක් වනු ඇත කියලා කියන ප්‍රකාශන තුනෙන් කියවෙන්නේ සත්‍ය භූමි නම් වූ තුන්වැනි අවස්ථාවේ කියලා අටුවාව තෝරනවා. එතකොට ඒකත් අපි දැන් ඉවර කරලා තියෙනවා. ඊළඟට එන හතරවන භූමිය හතරවෙනි කොටස ඒක තමයි ගැඹුරු හරිය. ශුන්‍යතා භූමි නම් නටුවාව එතන හඳුන්වනවා. ඒත් සාහිත්‍යය එහෙම ප්‍රකාශ කරනවා. ඒ ශුන්‍යතා භූමිය ඊළඟට එන භික්ෂේදී තියෙන්නේ. ඉතිකෝ භික්කවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති අදිඨං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මුතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඔන්න ඔයදී මෙතන පාඨාන්තර පටලැවිල්ලකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. පළමුවෙන්ම අපි මෙතෙන්ති ගත්තේ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති කියලා. නමුත් අටුවාවේ කරගෙන තියෙන්නේ දට්ඨා දට්ඨබ්බං දිඨං කියලා. දට්ඨා කියන වචනේ අටුවාවේ තෝරනවා දට්ඨා දට්ඨබ්බන්ති දිස්වා දට්ඨබ්බ. පූර්ව ක්‍රියා රූපය අරගෙන ඒ කියන්නේ දැකලා දැකිය යුතු දැක්මක් ඇතැයි නුහඟී කියන එක. දිස්වා කියන එකෙන් තෝරනවා. නමුත් අර දිට්ඨා කියන පාඨාන්තරයක් තියෙනවා. මේ දිට්ඨා පාඨාන්තරයේ වෙනුවට දට්ඨා කියන එක අටුවාව අරගෙන තිබෙන්නේ ඒක අර දෘෂ්ට්වා දැක කියන අදහස ගැනීමට ළඟ නිසා. මේක බලාගෙන බුරුම චට්ට සංගීති සංස්කරණය අනිත් පද තුනත් අර විදිහටම පූර්ව ක්‍රියා රූපයෙන් අරගෙන දක්වලා තිබෙනවා. සුත්වා සෝතබ්බං සුත මුත්වා මෝතබ්බං මුතං විඤ්ඤත්වා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං මේ විදිහට චට්ට සංගීති සංස්කරණය දක්වන්නේ නැත්තේ සමහර විට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන පද ඒ ආකාරයෙන්ම තිබීමෙන් යම්කිසි අදහසක් ගන්න බැහැයි කියලා හිතන නිසා වෙන්නේ නැති. නමුත් අපි මෙතෙන්දී ඉදිරිපත් කළ විවරණ මාර්ගය අනුව ශූන්‍යතා ප්‍රතිසංයුක්ත මේ සූත්‍රයේ ගැඹුරුම කාරණයක් හෙළි වෙන පද කීපයකුයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන වචන වලින් මෙතෙන්දී ප්‍රකාශ වෙලා තියෙන්නේ. එදා යන්තමින් අපි මේකේ කටුසටහනක් සැකිල්ලක් වශයෙන් යම්කිසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති කියන එක විවරණය කරන්නට වෙන්නේ දැකීමෙන් පරිබාහිර වූ එහෙම නැත්නම් දැකීමෙන් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. ඊළඟට අනික් පද සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති ඇසීමෙන් පරිබාහිර වූ ඇසිය යුතු ඇසුමක් ඇතැයි නොහඟි. විඳීමෙන් පරිබාහිර වූ විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. දැනගැනීමෙන් පරිබාහිර වූ දැනගැනීමෙන් අන්‍ය වූ දැනගතිය යුතු දැනගැනීමක් ඇතැයි නොහඟි. මේක තාම ගැටලුවක් හැටියට පේන්න පුළුවන්. මේක තේරුම් ගැනීමට අපට උපකාර වෙනවා අපි කලින් අවස්ථාවක සවිස්තරව තීරුව බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය සූත්‍රයේ බාහ්‍ය ධාර්මචීරිය තාපසයට බුදුරජාණන් වහන්සේ දුන්න ආවාදේ දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති. සුතේ සුතමත්තං භවිෂ්‍යති. මුතේ මුතමත්තං භවිෂ්‍යති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති කියන ඒ දර්ශනය. ඒ කියන්නේ දුටු දේහි එහෙම නැත්නම් දුටු වෙහි දුටු පමණම වන්නේ දුටු මාත්‍රෙන් නවතිනවා. දුටු දෙයක් ඇතැයි කියලා හිතාගන්නේ නැහැ. ඇසුවේයි එහෙම නැත්නම් ඇසුන දේ පිළිබඳව ඇසීම් මාත්‍රේ මේක ඇසීමක් පමණක් කියන හැඟීම විතරක් ගන්නවා. ඒ මිසක් ඇසුන දෙයක් ඇතැයි කියලා හඟින්නේ නැහැ. ඔන්න ඔය අදහසයි මෙතන මේ කියවෙන්නේ. දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති. දිට්ඨේන් වෙන් වූ ඒක අවදි විභක්තියෙන් ගන්න පුළුවන්. දිත්තේ හැර එහෙම නැත්නම් දිත්තේන අන්‍ය වූ දිත්තේන් පරිබාහිර වූ දැකිය යුතු දිත්තයක් දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. මේක අපි තව ටිකක් එලිපෙහෙලි කරගන්න අපි කලින් අවස්ථාවක නාම රූපය පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේ ඉදිරිපත් කළ උපමාව එක පොතපතේ තියෙන උපමාවක් නොවේ. අපි සාමාන්‍ය ගැමි උපමාවක් ගත්තේ. ඒ දණ්ඩ උඩ යන බල්ලා. බල්ලි කේදණ්ඩ උඩින් යන අතරේ ඒ දණ්ඩ මැදෙන් ටිකකට නතර වෙලා සමහර විට නඩුට හොලවන්නේ කුතුහලයෙන් බලන්නේ මොකද කියලා බැලුවාම ඒකට හේතුව තමාගේම ඡායාව දකිනවා වතුරේ. මේ සතා හිතා ගන්නවා තව බල්ලෙක් කියලා. දිය බල්ලෙක් කියලා හිතා ගන්න. අන්න ඒ විදිහ දෙයක්. එතෙන්දී මේ බල්ලට මේ සිද්ධ වුණේ මොකක්ද? බල්ලා කල්පනා කරනවා ඒ වගේම කීප වාරයක්ම බලනවා ජලයේ දිහා. මොකද හේතුව? මෙතන දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි කියලා හිතා ගන්නවා. බල්ලෙක් ඉන්නවා මේ වතුරේ. දිය බල්ලෙක් ඉන්නවා. අන්න දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං. ඒ බල්ලා තේරුම් ගත්තේ නෑ මේ බල්ල නිසායි පෙනෙන්නේ කියලා. බල්ලා හිතන්නේ මේ පෙනෙන නිසායි බලන්නේ කියලා. පෙනෙන නිසා බලනවා නම් පිටින් බල බලාම ඉන්න ඕන. බලලා තේරුම් ගත්ත නම් යම් අවස්ථාවක මේ බලන නිසායි පෙනෙන්නේ කියලා නොබල ඉන්න. ඔන්න ඔතන අර පටිච්චසමුප්පාදය පිළිබඳ ගැඹුරුම කාරණය මේ නාම රූප විග්‍රහ පිළිබඳ ගැඹුරු අදහසක් මෙතන තියෙනවා. එතකොට මේ බැලීම නිසාම පෙනෙන බව තේරුම් නොගැනීමෙන් උයි බලන දෙයක් තියෙනවා. දිවේ බල්ලෙක් ඉන්නවා කියන හැඟීම. අන්න ඒ හැඟීම වගේ දෙයක් තමයි මෙතන මේ මඤ්ඤණාව. විත්ථ දැට්ටබ්බන් විත්ථන් නමන්නේ. එතකොට තථාගතයන් වහන්සේට එහෙම එකක් නෑ. ඒ විදිහ මුලාවක් නෑ. ඒක නිසා අර දැකීම මාත්‍රේ. කොටින්ම කියනවා නම් දැකීම මාත්‍රයෙන් ඔක්කොම ඉවරයි. දැකීම මාත්‍රයේ පටිච්චසමුප්පාද නිසා. හේතුප්‍රත්‍ය රාශියක් නිසා දැකීම කියලා දෙයක් ඇති වෙනවා. ඒ හේතුප්‍රත්‍ය අහක් කරාම අමුතු දෙයක් නෑ. කොටින්ම කියනවා නම් බලන වාරයක් පාසා මේ අලුත් දැකීම. බලන බලන වාරයක් පාසා වෙනම බල්ලෙක් මැවෙනම වතුරේ. බලන කෙනෙක් මැවෙනම. ඒ බල්ලට තමාගේ මූණ පේනිනවා. අන්නේ විදිහේ දෙයක් මෙතන තියෙනවා. හැම දෙයක්ම පටිච්චසමුප්පාදයි. තද විපස්සපච්චා කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙත් ඒකයි. මේ හැම එකක්ම ස්පර්ශය නිසා. මේක ඊටාත්ම ගැඹුරුයි. සක්කාය දිට්ඨිය නිසායි ලෝකයාට ඒ විදිහට පේන්නේ. පෙනෙන නිසා බලනවා කිය කියා බලනවා. නමුත් බලන නිසායි පෙනෙන්නේ. එතකොට අන්නේ කාරණේයි මෙතන මේ දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති. ඒකමයි අපි අර බාහ්‍ය සූත්‍රෙන් තේරුම් ගත්තේ. ඒ දඬු උඩ බල්ලාගේ උපමාවෙන් ගත්තා ඒකමයි. මේ දැකීම කියන ක්‍රියා මාත්‍රයෙන් අන්නේ වූ දැකිය යුතු දැක්මක් ඇති කියලා තථාගතයන් වහන්සේ හිතන්නේ නැහැ. තව උපමා අවශ්‍ය නම් අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඔන්න සින්දුව සංගීතයක් ඈත ඇහෙනවා. සංගීතය කියලා දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. හිතාගෙන මෙතෙන්දී ඇහෙන සංගීතය මහන්න ඕන කියලා කියන හැඟීමෙන් ඒ සංගීතය පැවැත්වෙන තැනට යනවා. තබන තබන පියවරක් පාසා වෙන සංගීතය ඇහෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. මොක් නිසාද මේක පටිච්චසමුප්පන්න බව නොදැනීම නිසා. පටිච්චසමුප්පන්න වන්නේ චක්ඛුංච පටිච්ච රූපේච දැන් අතන බල්ලා බලන බල්ල නිසා පේන බල්ලෙක් ඉන්නවා වගේ කනත් ශබ්දයක් නිසායි සංගීතය පිළිබඳ විඥානයක් ඇති වෙන්නේ. සෝත විඥානයක් ඇති වෙන්නේ. එතකොට අර මුලාව නිසා මෙතනට ඇසෙන සංගීතයම වඩා හොඳට ඇසීමට මේ තැනැත්තාට සංගීත ශාලාව ළඟට යනවා. ඒ මුලාව හොඳට තේරෙන්නේ ඒ සංගීත භාණ්ඩයට කන තියුවාම පමණයි. කන තියුවාම දෙදරුම් ගොඩක් විතරයි. සංගීතයක් නෙවෙයි ඇහෙන්නේ. ඔන්න ඒ විදිහ තත්ත්වයක් මේ ලෝකේ තියෙන්නේ. මහමුලාව මම නිසාත හිතා ගන්නවා මඤ්ඤණා කරනවා අර සංගීතයමයි මට ඇහෙන්නේ. නමුත් තමන තමන පියවරක් පාසා වෙන සංගීතයයි ඇහෙන්නේ. මේක පටිච්චසමුප්පන්න දෙයක් නිසා. අහන පුද්ගලයෙක් නිසා නෝයි කනත් ශබ්දයක් අතර ඇති යම් කිසි පටිච්චසමුප්පන්න හේතු ප්‍රත්‍යයන් නිසා ස්පර්ශය නිසා ඇති වුණ අවස්ථාවක් පමණයි මෙතන තියෙන්නේ. ඔන්න ඒ කාරණේ දිට්ඨි සමත විඤ්ඤාණ කියන හතරෙන් ප්‍රකාශ වෙනවා. ඒ දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති කියන ටිකයි අපි තේරුවේ. ඒක පිළිබඳව තවත් කාරණයක් කියනවා නම් දැන් අටුවාවේ මේ කියආපු මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත අංශය පිළිබඳව ඒතරම් තැකීමක් කරලා නැති බව අපට පේනවා. අටුවාව අර දිට්ඨා දට්ඨබ්බං කියන එක තෝරන් යන ගමන් කියනවා දිස්වා දට්ඨබ්බං අහං මහා ජනේන දිට්ඨමේව පස්සාමීති තණ්හාමාන දිට්ඨි නමඤ්ඤති. අර තථාගතයන් වහන්සේ දිට්ඨා දට්ඨබ්බං වශයෙන් මඤ්ඤණානු කරන්නේ මක් නිසාද කියන එක අටුවාව තෝරලා දෙන්නේ කොහොමද? මම මහජනයා විසින් දකින්න ලද්දක්ම දකිමි කියලා තණ්හාමාන දිට්ඨි වශයෙන් තථාගතයන් වහන්සේ හිතන්නේ නැත. මේක ඊටාමත්ම දීල් අර්ථයකින් අරගෙන තියෙන්නේ. මහජනයා විසින් දකින්න දෙයක්ම මම දකින්නවා කියලා තණ්හාවක් දිට්ඨියක් මානියක් ඇති කරගන්නවා කියලා. ඒ විදිහ තමයි ඊළඟ පාඨයක් තෝරන්නේ. අදිත්තං නමඤ්ඤති කියන එක. අදිත්තං නමඤ්ඤති තීති අහං මහජනේන අදිත්තං ඒව පස්සා. මහජනයා විසින් නොදුටු දෙයක් මම දකින්නවා කියලා තථාගතයන් වහන්සේ තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්නවයි කියන එක. මේවයි තිබෙන ගැඹුරු අර්ථයට කිට්ටු වීමක්වත් නැහැ. නමුත් මෙතන අපි ගත්තේ දිත්තං නමඤ්ඤති කියන එක. අපි දැනටමත් තේරුවා. ඊළඟට එන අදිත්තං නමඤ්ඤති කියන එකේ අදහස ගන්න තියෙන්නේ. දැන් අර ඒ දඬුට බල්ලගේ උපමාවෙන්ම ගත්තොත් දිට්ඨං නමඤ්ඤති කියලා කියන්නේ දියේ බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීම. අදිට්ඨං නමඤ්ඤති කියන්නේ තථාගතයන් වහන්සේ නුදුටු හැටියට ප්‍රකාශ කරන්නේ නැහැ. නුදුටුවයි කියලා කියන්නේ නැත්ීමක් නිසාද කියන එක අපි අර කලින් නජානාමිති වදෙයන් තම්මමස්ස මුසා කියලා කළ ප්‍රකාශනයෙන්ම හෙළි වෙනවා. එහෙමම නොදැනීමී කිව්වොත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිඨං නමන්නේ. නොදුටුවයි කියලා කියන්නේ මක් නිසාද මේක ප්‍රතිසම්පන්න දෙයක්. ඡායාවක් දුටු බව දන්නවා. දැන් බල්ලගෙන කියනවා නම් දුටුවේ බල්ලෙක් නෙවෙයි නම ඡායාවක්. ඒ නිසා නොදුටුවයි කියලා කියන්නත් බෑ. ඒ ප්‍රතිසම්පන්න දෙයක් බව තේරුම් ගත්තා. අන්න ඒක නිසා එතකොට අදිඨං නමන්නේ. ඊළඟට දට්ඨබ්බං නමන්නේ. ඒ කියන්නේ දැකිය යුත්තක් ඇතැයි නොහඟි. ඒකත් අර බොහෝ දුරට පළමෙන් කියාපු කාරණයටම සම්බන්ධයි. දැන් අර බල්ලා නැවත නැවතත් බලන්නීමක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුත්තක් තියෙනවා මේ වතුරේ කියන හැඟීම. තථාගතයන් වහන්සේට හිම එකක් නැහැ. මක් නිසාද මේ හැම එකක්ම මේ හැම එකක්ම පටිච්චසම්පන්නයි. සදති පස්සපච්චය බලන බලන මාරයක් පාසම මේ කලුත් බැල්මක් සංස්කාරයක් අලුත් වීමක්. අන්නේ නිසාම දට්ඨබ්බං නමන්නේ. මේක බලන්න දෙයක් නැහැ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නැහැ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නැහැ. ඇසීම මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නැහැ. ඒ කරාත්ම දෘෂ්ටිය නිසා ඇතිවන හැඟීමක්. එතකොට මෙතෙන් කියවෙන්නේ නිස්සාරත්වයයි. ශූන්‍ය අදහසමයි. හරයක් නැහැ. හිස් බොල් සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනයෙන් නෙන සංකල්පය දෙරිව ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවා. අර සංගීත භාණ්ඩ රාශියකින් කරන මහා කාල ගෝට්ටිය තුලින් සංගීතය කියන වචනය මතු කරගෙන ඒක දෙඩිව ගැනීම නිසායි නිසා තමයි මේ සංගීතය අහන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. එතකොට දිඨාදිය පිළිබඳවත් එහෙමයි. ওই කාරණේ තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දට්ඨබ්බං නමන්නේ. දැකිය යුත්තක් ඇතැයි නොහඟි. ඇසිය යුත්තක් ඇතැයි නොහඟි. ව්‍යාදි වශයෙන් අනික් ඒවා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දට්ඨාර නමන්නේ. දට්ඨාරං නමන්නේ. දකින කෙනෙක් ඇතැයි නොහඟි. අන්න එතෙන්දි කෙලින්ම ශූන්‍යත්වය. ආත්මාත්මීය ශූන්‍යතාව. දැන් අර ඒ දඬු උඩ ඉන්න බල්ලා තේරුම් ගත්තේ නැහැ. බලන බල්ලා දකින බල්ලාත් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින බල්ලා නිසායි පෙනෙන බල්ලා පෙනෙන්නේ. මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදිහකට කිව්වොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇස තියෙන පමණට පෙනෙනව නෙවෙයි. ඇස තිබුණ පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච. බලුවාම ඉතාම සරල කියමනක්. නමුත් මේක තේරුම් ගැනීම ධාමස්ම ගැඹුරු කාර්යයක්. රූපයක් නිසා මේක නිසා හට ගැනීම. පටිච්චසමුප්පාදයයි මෙතන කියවෙන්නේ. ඒක නිසා මෙතන දකින කෙනෙක් වෙනම දකින කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අර විදිය කෙනෙක් ඇතැයි හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. දට්ඨාරං නමඤ්ඤති. සාමාන්‍ය ලෝකයා තුල මේ දැකීම කිනේ ක්‍රියා කියන ක්‍රියා මාත්‍රය තුලින් නැති වෙනවා දකින කෙනෙක් පිළිබඳ සංඥාව. ආත්මාත්මීය සංඥා කිති කරගන්න. මෙන්න මේ කාරණයම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ප්‍රකාශ කරනවා අර විදියට ශික්ෂණයක් දීලා දුටුවෙහි දුටුමතින් නවතින්න ඇසුවෙහි ඇසුමතින් නතර වෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට වදාරනවා යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිට්ඨමත්තං භවිසති සුතේ සුතමත්තං භවිසති මුතේ මුතමත්තං භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිසති තතෝ තං බාහ්‍යෙන් නැතේන යතෝ තං බාහ්‍යෙන් නැතේන තතෝ තං බාහ්‍යෙන් නැත්ත යතෝ තං බාහ්‍යෙන් නැත්ත තතෝ තං බාහ්‍ය නේව ඉද න හුරං න උභයමන්තරේ ඒ සේවන්තෝ දුක්ඛස්. අර විදිහට ඒ ශික්ෂණය යනවා නම් ඒ කියන්නේ දැනීම මාත්‍රයෙන් අතර වීම ආදී වශයෙන් ඒ ශික්ෂණය දෙනවා නම් එවිට බාහ්‍ය නුඹ ඒ දිත්ත සුත මුත විඤ්ඤාත ආදී පිළිබඳව ඒවායින් මඤ්ඤණා කරන්නේ නැහැ. නැතේන මඤ්ඤති. ඒවා මුල් කරගෙන දිත්තේන් මඤ්ඤණා කරන්නේ නැහැ. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. දිත්තේ උපකාරකයි. සුතේ උපකාරකයි. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. ඒකයි නැතේන මඤ්ඤති කියලා කියන්නේ. වීදිගණිත සූත්‍රයක් වගේ මෙතන දක්වලා තියෙන්නේ. තියෙනවා එක වචනයක්. එතකොට අර විදියට කරනකොට නැතේන මඤ්ඤති. තතර සංභාය නැතේන. එවිට බාහ්‍යෝබ එන්නවන්නේ යතෝ තං බාහ්‍ය නැතේන තතෝ තං බාහ්‍ය නැතත් යම් අවස්ථාවක බාහ්‍ය නුඹ එන්නවන්නේ එවිට බාහ්‍ය නුඹ එහිනවන්නේ තතෝ තං බාහ්‍ය නැතත් කියලා කිව්වේ එවිට බාහ්‍ය නුඹ එහිනවන්නේ දැන් අර සංගීතය. ඒක නිසා ඒ වෙලාවේ අපි ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි ඉන්නේ. සෝතාරං පුද්ගලයෙක් හැටියට ඒක අරගෙන. ඔන්න ඒ විදිය තත්ත්වයක් තියෙනවා. දකින කෙනෙක් පිළිබඳ හැංගි. ඒක තමයි අර යතෝතං බාහියෙන් නැතින තතෝතං බාහියෙන් නැත්ත්. යම් අවස්ථාවක නුඹ එයින් මඤ්ඤණා නොකරතොත් එවිට බාහිය නුඹ එහි නොවන්නේ. නුඹ ඒ දිත්තේ නොවන්නේ. ඒ දිත්තේ පළපදියම් නොවන්නේ. ඒ දිත්තේ පිළිබඳව මඤ්ඤණා ඇතිකර නොගන්නේ. සුතමුතාදී පිළිබඳවත් එහෙමයි. ඔන්න ඕකයි එතකොට නැතත් කියලා කියන්නේ. නුඹ එහි නොවන්නේ. යතෝ තම් බාහිය නැතත් තතෝ තම් බාහිය නේව ඉද නහුරං නෝභයමන්තරේ. යම් අවස්ථාවක නුඹ එහි නොවන්නේද? එවිට බාහිය නුඹ මෙහිත් නොවන්නේය, එහිත් නොවන්නේය, ඒ දෙක අතරත් නොවන්නේය. මෙයම දුකෙහි කෙළවර. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එකයි. එතනින් කියවෙන්නේ මෙහිත් නැහැ, එහිත් නැහැ, අතරත් නැහැ. ඔන්න ඒ කාරණේයි එතකොට දට්ඨාරං නමඤ්ඤති කියලා කියන්නේ. දකින්න කෙනෙක් ඇතේ නොහඟි. ඒ විදිහටම සෝතාරං, මෝතාරං, විඤ්ඤාතාරං හිතන්නේ කෙතයි කියලාවත් හිතන්නේ නැහැ. සිතින් මාත්‍රේ හැරෙන්න සිතන කෙනෙක් ඇතේ කියලාවත් හිතන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ. ඔන්න ඕකයි එතකොට අර ශූන්‍යතා භූමිය ශූන්‍යත්වය. දිට්ඨ සුතමතා ආදී නිස්සාරත්වය. ඒ වාර සාමාන්‍ය ලෝකය හිතන්නේ වගේ. ව්‍යාකරණ රටාවටන් කර්තෘ කර්ම කියලා යමක් තේරුම් ගන්න ලේසි ක්‍රමයේ තමයි විශේෂ සම්බන්ධතාවය. එහෙම නැත්නම් කර්තෘ කර්ම සම්බන්ධතාවය. දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තියෙනවා. මේ දෙක අතර ද්වේතාවක් තිබෙන්නේ. ඔන්න ඒ ද්වේතාවෙන් මිදීමයි. ඒ ද්වේතාවෙන් මිදිලා මේක මේ පටිච්චසමුප්පන්නයක්, හේතුප්‍රත්‍ය රාශිකගේ සමවායයක්, සම්නිපාතයක්, එක්තැනීමක්, මහරැස්වීමක් නම් මෙතන මහ ගොඩක් ඉන්නවා මෙතන. හේතු රාශියක්. ඒන්තරෝ මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ සිරිත අර විශේෂී සම්බන්ධතාව, කර්තෘ කර්ම සම්බන්ධතාව අනුව ව්‍යාකරණ රටාවට මුලා වෙලා වඩා පහසුවෙන් විවහාර කිරීම සලකාගෙන දකින මමෙක් ඉන්නවා, දකින දෙයක් තියෙනවා, අසන මමෙක් ඉන්නවා, අසන දෙයක් තියෙනවා, ඔය විදිහට කල්පනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ තුලේ බඳු මුලාවක් නැති බවයි මේ කොටසෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට අපි එන්නේ අර තාදී භූමි නමින් හැඳින්වෙන පස්වෙනි කොටසට. ඒක ප්‍රකාශ වෙන්නේ සූත්‍රයේ ඉතිඛෝ භික්ඛවේ තථාගතෝ විච්ඡසු තමත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී සම්මාච පන තාදිම්මා අඤ්ඤෝ තාදී උත්තරිතරෝව පනිත්තරෝව නප්තිති වතං. මෙසේ මහණෙනි තථාගත තෙම දුටු ඇසු විඳි දැනගත යුතු ආදී ඒ පිළිබඳ ධර්මයන් පිළිබඳව තාදී ඒව තාදී. තාදී වූයේ තාදීමය. ඒ තාදී භාවයෙන් ඊට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ තාදී භාවයක් නැත. එතකොට මෙතන තිබෙන ගැඹුරු වචනය තමයි තාදී කියන එක. ඒක අපි කලිනුත් එක්තරා ප්‍රමාණයකට විග්‍රහ කළා. තාදී කියන එක එසේ වූ කියන අදහස. අටුවා මේක තෝරන්නේ තාදිතා නාම ඒක සදිසතා. තාදි කියලා කියන්නේ ඒකාකාරී බවයි කියලා. තථාගතෝච යාදිසෝ ලාභාදිසෝ තාදිසෝ අලාභාදිසෝ. තථාගතයන් වහන්සේ ලාභාදීන් පිළිබඳව අෂ්ටලෝක ධර්ම පිළිබඳව මෙතන අදහස් කරන්නේ ලාභාදීන් පිළිබඳව යම්සේද අලාභාදීන් පිළිබඳව දෙසේම. ඔය විදිහට යටුවාව තෝරන්න. මේක සම්පූර්ණයෙන් වැරදි තැනක්. මෙතන තිබෙනවා යම්කිසි අඩුපාඩුවක්. මක් නිසාද? අර තාදී කියන වචනේ එක්තරා ගැඹුරු අංශයක් මේකෙන් යටපත් වෙනවා. ලාභාදී යම්සේද අලාභාදීත් එසේම කිව්වාම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ලාභාදීදි කෙසේද කියලා. නමුත් මේක නෙමෙයි තාදී කියන එකේ නියම අර්ථය. මේක ටිකක් කිට්ටු වෙන්න යන ඇත්ත වශයෙන් පිළිගත හැකි විවරණයක් අටුවාවේ ඒ එකම දෙනවා. මහා නිද්දේශයෙන් උපුටා දක්වනවා අර ඉඨානිත්තේ තාදී කියන විග්‍රහය. ඒ මොනවරිය පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳව ලාභේ පිතාදී අලාභේ පිතාදී යසී පිතාදී අයසී පිතාදී අන්න ඒකයි නියම විවරණය. ඒ කියන්නේ ලාභේත්තාදී අලාභේත්තාදී යසස පිළිබඳවත් ආදී අයස පිළිබඳවත් ආදී එහෙම නැතුව ලාභයන් යම්සේද අලාභයන්ත් එසේමයි කියන එක නෙවෙයි. ලාභයත් එසේමයි අලාභයත් එසේමයි යසස පිළිබඳවත් එසේමයි අයසෙත් එසේමයි නින්දායත් එසේමයි ප්‍රශංසාවත් එසේමයි. ඔය එසේ බව එක දිගටම යන එසේවක්. මේ කියන එසේ බවට හේතුව අපි කලින් අවස්ථාවකට දැක්කුවා. එක ආකාරයකින් මේක විග්‍රහ කරන්න පුළුවන්. අර තතථානම් වූ ධර්මතාව අවබෝධ කර ගැනීම. අනිත් එක තම්මේතානමින් හැඳින්වෙන යමක් අයත් කර ගැනීම, අල්ලා ගැනීම ආදීන් වැළකී සිටීම. ඒකට අපි කිව්වේ අතම්මේතා. ඊටමත් වැදගත් වචනයක්. සූත්‍ර දේශනාවල තිබෙන මේ කල එතරම් එළියට අරගත්තේ නැති විදිය වචනයක්. අතම්මේතා කියන ප්‍රතිපත්ති. ඒ කියන්නේ අපි අර සංගීතය පිළිබඳව කල්පනා කරලා බලනවනේ. ඒක පිළිබඳව තම්මියතාවක් ඇති කරගත්තොත් අන්න එතකොට ඒකේ ඇලී සිටීමකෝ එකෙන් හැඟෙන්නේ. එහෙම පිටින් සංගීතමය පුද්ගලයෙක්යා සංගීතයට ඇලෙන පුද්ගලයා සංගීතමයයි තම්මේ කියලා කියන්නේ සෝවන්නමය රජතමය ආදී වශයෙන් රන්මේ රිදීමේ කිව්වා වගේ එකක් තමයි තම්මේ කියලා කියන්නේ. නමුත් මෙතන තද්මය එයින් හටගත් කුමකින්ද හටගත්තේ? දැන් දිට්ඨියක් පිළිබඳව නම් ඒ දිට්ඨියෙන් හටගත්තු පුද්ගලයා. එහෙම නැත්නම් සුතයක් නම් මේ කියන්නේ සංගීතයක් පිළිබඳව කල්පනා කරනවා නම් සංගීතයෙන් මහටගත්. ඒ කියන්නේ සංගීතඥයෙක් සංගීතයටම ප්‍රිය. ඒ විදිහට මේ තම්මයතාව. එතකොට මේ තම්මයතාව නැතිවීමමයි තාදි බව. තම්මයතාවෙන් මිදීම. ඒකටවත් හේතු වෙන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. ඒක නිසාමයි අර තාදි ගුණය තියෙන්නේ. මේක මහ පුදුම සංකල්පයක්. මක් නිසාද? දැන් තාදී බව කියන එකේ එක අර්ථයක් තමයි ස්ථිරසාර බව. බොහෝ විට ඒක පරිවර්තනය කරන්නේ ස්ථිරසාර, අචල, අකම්පණීය කියන වචනවලින්. සාමාන්‍ය ලෝකයේ අචල දෙයක් හැටියට සලකන්නේ, අචල වීම ස්ථිරසාර වීම හැටියට සලකන්නේ යම් කිසි දෙයකට හේතු වී සිටීමයි. එහෙම නැත්නම් යමක් තදින් අල්ල ගැනීමයි. නමුත් මෙතන තියෙන්නේ ඒකෙම අනිත් පැත්ත. කිසිවක්වත් අල්ලගත්තේ නැති බවයි අතම්මියත. මේ කියන මේ තාදී කියන ගුණය තුල තිබෙන එක්තරා විදිහක සුඛනම්ය බව. සුඛනම්ය කියලා කියන්නේ පහසුවෙන් නමන්න පුළුවන් ගතිය. අන්න ඒකම තමයි අපි කලින් අවස්ථාවක දැක්ුවේ අර පිණ්ඩපාතය යන මුනිවරයා පිළිබඳ ප්‍රකාශ වෙනවා. අනත්තං යදිදං සාධු නානත්තං සුන්දරාමිති උභේනීම සෝතාදී රුක්ඛං පටිනිවත්තති. පිණ්ඩපාතය යනවා යන තැනින් අනත්තං යදිදං සාධු. ඉතින් පිණ්ඩපාතේ ලැබුණත් ඒත් හොඳයි. නානත්තං සුන්දරාමිති නොලැබුණත් ඒකත් සුන්දරයි. උභේනියම සෝතාදි ඒ දෙකටම ගැළපෙන හැටියට හැඩගැහෙනවා. අන්නේ හැඩගැහිමේ හැකියා ඒ සුඛනම්ය බව ඒකක් තිබෙනවා මේ තාදි කියන වචනේ. ඒකට තාදි කියන වචනේ ස්ථිරසාර කියලා තේරුවට මොකද ඒන් හැඟෙන්නේ නැහැ දැඩි බවක්. නොදැඩි බවක් ඒ වෙනුවට තියෙනවා. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව තිබෙන්නේ එක්තරා නොදැඩි සුඛනම්ය බවක්. මේක මහ පුදුම ගුණයක්. මේක ටිකක් අපට තේරුම් ගන්න පුළුවනි. අපි ලෝකයේ තියෙන නයිකුත් උපමායි ගන්න මේ ධර්මය තේරුම් ගන්න. දැන් ඔය ක්‍රීඩා මණ්ඩපවල තියෙනවා යතුරු උංචිල්ලා. එහෙම නැත්නම් කතුරු උංචිල්ලා කියලාත් ඕකට කියනවා. ඔය යතුරු උංචිල්ලා කරකැවෙනකොට ඔය ආසනෙක ඉඳගත්තු කෙනෙක් මේක උඩට යනකොට මුනින් අතට හැරිලා වැටෙන්නේ නැහැ. ඒ යතුරු උංචිල්ලා කරකැවෙන ආකාරයට අර ආසනයත් හැඩගැහෙනවා. සුඛනම් මේ බව නිසා. ඒක දැඩිව තිබුණා නම් එහෙමනම් උඩට යනකොට අර පුද්ගලයා වැටෙන්න ඕන. අන්න ඒකම තමයි තාදී ගුණය. පුත්තස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ ඒක. මේකේ නාකම්ප්‍ය ගුණය අචල බව. අර යමක් බදා නොගැනීම. යමක් දැඩිව අල්ලා නොගැනීම නිසායි. නිසිතස්සේ චලිතං. අනිසිතස්සේ චලිතං නැති. යමකට හේතු වෙලා සිටිනව නම් චලිතයක් ඇති වෙනවා. දැන් මම බිත්තියට හේතු වෙලා ඉන්නවා කවුරුවත් හිටිකමන්න බිත්තියට මොකක් හරි කළොත් සමහර විට එතන චලිතයක් ඇති වෙනවා සල්ම. අන්න ඒකම තමයි නිසිතස්සේ චලිත අනිසිතස්සේ චලිතක් නැති. යම්කට හේතු වෙලා සිටින තැනත්තාටයි චලිතයක් තියෙන්නේ. හේතු වෙලා නැත්නම් චලිතයක් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ යමකට හේතු වෙලා සිටිනව නම් ඒකම තමයි ස්ථිරසාර බව. ඔන්න ඔය විදිහ පුදුම අදහසක් තියෙනවා ඔය තාදී කියන වචනේ. දැන් මෙතන කියවෙන්නේ ලාභලාභ පිළිබඳ තාදී බව නොයි, අෂ්ටලෝක ධර්ම පිළිබඳ තාදී බව නොයි. මෙතන විශේෂ අර්ථයකින් තාදී බව විග්‍රහ කරන්නේ. මක් නිසා ඉතිකෝ භික්කවේ තථාගතෝ දික්ඨසුතමත විඤ්ඤාතබ්බේස ධම්මේසු තාදී ඒව තාදී. අර ලෝකයා ගන්න දෘෂ්ටි පිළිබඳව තාජ් බවක් මෙතන ප්‍රකාශ වෙනවා. ලෝකයා දිට්ඨ සුතමති විඤ්ඤාත ආදිය ඉදමේව සත්‍යං මෝගමඤ්ඤ මේ සත්‍යයි මේම සත්‍යයි අනික් සියල්ල බොරු කියලා දැඩිවල්ල ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒකක්වත් දැඩිවල්ල ගන්නේ නැහැ. ඒ තැනම තබලා ඒව විග්‍රහ කරනවා විතරයි. අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමා වගේ ඒවයි ප්‍රතිත්‍ය සමුප්පන්න ස්වභාවය. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රතිකරගෙන සිදු වෙන බව ඒක විතරයි තේරුම් ගන්න. අන්න ඒකයි මෙතන තාදී වුණේ. එතකොට ඔන්න ඕකයි තාදී භූමිය. අපි ටිකක් ගැඹුරින් කල්පනා කළොත් ඒ විදිහටයි ගන්න තියෙන්නේ. ඊළඟට තිබෙන්නේ සූත්‍රය අගට වෙන ගාථා දෙක. යං කිංචි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්චමුතං පරේසං නතිසු තාදී සය සම්මුතියසු සච්චං මුසාවාපි පරං දහේය ඒතං ච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතාය අත්ථපජාරි සත්තා ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නති සතාගතං අන්‍යයන් විසින් සත්‍ය හැටියට හඳුන්වනු ලබන යම්කිසි දුටු දෙයක් ඇසු දෙයක් පිඳි දෙයක් ඇද්ද සය සම්මුත කියන එක එක්තරා ගැටළු විදියක වචනයක් අපි මේකට දුන්න අර්ථය තම තමන්ට සීමා වූ එහෙම නැත්නම් ස්වකීයත්වෙහි කොටු කියලා ගන්න පුළුවන් තම තමන්ට විතරක් සීමා වූ ඒ දිට්ඨි සුතමති විඤ්ඤාත ආදී පිළිබඳව ඒ සත්‍යයන් පිළිබඳව තාදී වූ මම ඒකක් වත් ඒ දිට්ඨි සුතමති විඤ්ඤාත ආදී පිළිබඳ අනිකකු වේ බස සත්‍ය කියා හෝ බොල්ව කියා හෝ නොකේ අර්ථාදී මම නිසාම ඒකාන්ත සත්‍යය කියලා කියන්නේ ඒකාන්ත බොරුවක් කියලා කියන්නේ ඒතං චසල්ලං පටිගච්ඡ දිස්වා මේ කියන දිට්ඨිය උල කලින්ම දැකලා මේ සත්ව ප්‍රජාව ඇමිනිල සිටින මේ දිට්ඨිය උල කලින්ම දැකලා ඥානාමි පස්සාමි තතේ වේතං දනිමි දකිමි මෙය මෙසේමයි යන අජෝසිතයක් වෙලී පැටලි සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. ওই විදිහටයි මේ සූත්‍රය අවසන්. එතකොට මේ ගාථාවේ තියෙන වචන පිළිබඳවත් නියුක්ති පිළිබඳ යම් යම් පැටලවිල් තියෙනවා. එනතුලින් අපට මතක කර ගන්න පුළුවන් මේ සූත්‍රයේ තවත් ගැඹුරු අර්ථ රාශියක්. මේ සය සංමුත කියන පදය ලොකුම ගැටළු පදයක්. අටුවාවේ මේක තෝරන්නේ සය සංමුතියේසු තී සයමේව සරිත්වා පියායිත්වා ගහිත ගාණේසු දිට්ඨි ගති කේසු උති අත්තෝ. දිට්ඨි ගති ගාහි සය සංමුතාති උච්චන්ති. තමාම සිහි කොට ප්‍රිය වශයෙන් සලකාගෙන අල්ලාගත් ග්‍රහණ ඇති දෘෂ්ටිගත් අය. සය සංමුත කියලා කියන්නේ දෘෂ්ටිගත් අල්ලගත්තු අය සය සංගත කියන එක අටුවාව තෝරන්නේ එහෙම. නමුත් අපි මෙතෙන්දි ගත්තේ අල්ලාගත් දෘෂ්ටි ඒ මතිමතාන්ත. මෙතන සය සංගත කියලා කියන්නේ පුද්ගලයා නොවේ. මේක සාහේතුක බව පෙන්වන්න අපට සාධක වශයෙන් පෙන්වන්න පුළුවනි. සය සංගත කියන එකෙන් ගත යුතු අදහස තේරුම් ගැනීමට හුඟක් උපකාර වෙනවා. මේ කාලකාරාම සූත්‍රයේ කියවෙන අදහසට අදාළ කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්ත නිපාතයේ අටක වර්ගයේ වෙන යම් යම් සූත්‍ර උත්තනිපාතේ අටක වර්ගයේ විශේෂයෙන්ම ඒ කාලේ විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. දැන් මෙතන මේ කාරණයට මේ සය සංගත කියන වචනේ අර්ථය මතු කරගන්න අපට උපකාර වෙන ගාථා කීපයක් පළමුවින්ම දක්වන්න පුළුවනි. චූල ව්‍යුහ කියන සූත්‍රයේ ඒ සූත්‍රයේ විකාශනය වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන්. ප්‍රශ්නයක් අහනවා ඒකට පිළිතුරු දෙනවා. මේ කටුවාවේ තෝරන්නේ බුදුරජාන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවාගෙන ලෝකයේ අහන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒකට පිළිතුරු දුන්නා කියලයි. ඒ කොයි හැටි හෝ ඒවා ප්‍රශ්නය මෙන්න මේකයි. කස්මානු සච්චානි වදන්ති නානා පවාදියාසේ කුසලා වදාන සච්චානි සූතානි බහූනි නානා උදාවුතේ තක්ක මනුස්සාන්ති. මං නිසාද මේ නානාවිධ සත්‍යයන් නොයෙකුත් අය ප්‍රකාශ කරන්නේ? විරුද්ධවාද ඇති අය තම තමන් දක්ෂයන්යයි කියා ගනිමින් නානාවිධ සත්‍යයන් ප්‍රකාශ කරන්නේ මක් නිසාද? ඕකයි ප්‍රශ්නේ. ඊළඟ පද දෙකෙන් කියවෙන්නේ සත්‍යානි සුතානි බහූනි නාන. ඇත්ත වශයෙන්ම සත්‍ය කියන දේවල් නානාවිධ දෙයක්. බොහෝ සත්‍යයන් තිබිය හැකිද කියන එකයි අහන්නේ. උදාහෘතේ තක්කං අනුසාරන්ති. එහෙම නැත්නම් මේ විරුද්ධවාද ඇති අය නිකම් තර්කය අනුව යන එකක් පමණක්ද මෙතන තියෙන්නේ? කොයි විදිහට ප්‍රශ්නේ? ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නැහැව සත්‍යානි බහූනි නාන අඤ්ඤත්‍ර සංඥා නිච්ඡානි ලෝකේ තක්ඛංච දිට්ඨිස උපකප්පේත්වා සත්‍යං මුසාති ද්වේ ධම්මමා නැහැව සත්‍යානි බහූනි නාන සත්‍ය කියන එක බහුවිධ දෙයක් නෙවෙයි. අඤ්ඤත්‍ර සංඥා නිච්ඡානි ලෝකී. ලෝකයේ සංඥාව හැරුණු විට ඒ සත්‍ය හැට ප්‍රකාශ කරන දෘෂ්ටි මතවාද වලට මුළු ඒ සංඥාවෙන් බැහැර, ඒ සංඥාවෙන් පරිබාහිරව, ඒ සංඥාව හැරෙන්න වෙන වෙනම සත්‍ය කියලා දෙයක් ලෝකයේ නැත. මෙතනින් අපට පේන්නේ බුදුරජාණන් වහන්සේ අරව ඒකාන්ත සත්‍ය හැටියට පිළිගන්නේ නැහැ. නමුත් ඒ සංඥා මට්ටම් නිසා මේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා කියන කාරණය තේරුම් ගන්නවා. ඒකයි අඤ්ඤත්‍ර සංඥා නිච්ඡානි ලෝකී කියලා කියන්නේ. යම්කිසි දෘෂ්ටි මතවාදයක් ඇතිවීමට හේතු වුණු සංඥාව. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ සංඥාව දකිනවා. ඒක නිසා ඒ සංඥාව අනුව මේ දෘෂ්ටිය මතුවේ යුතුය කියන අදහස තියෙනවා බුදුරජාණන් වහන්සේට. අන්න ඒක නිසා ඒවා එක්තරා සීමිත අර්ථයකින් සත්‍ය. තක්කංච දිට්ඨේසු පකප්පේත්වා සත්‍යං මුසාතීත්වේ ධම්මමා. ලෝකයේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ මෙන්න මේ විදිය දෙයක්. තම තමන් ගත්ත ඒ දෘෂ්ටියින් පිළිබඳව තර්කයේ උපකාර කරගෙන, දෘෂ්ටියින් පිළිබඳව තර්කයේ යොදමින්, තර්කයේ උපකාර කරගනිමින් සත්‍යයක් මුසාවක් කියලා දෙකක් ලෝකයේ හදාගෙන තියෙනවා. මේ කාරණය තවත් විග්‍රහ වෙනවා ඊළඟට තියෙන මහා ව්‍යුහ සූත්‍රයේ. සකං හි ධම්මං පරිපූර්ණමාහු වඤ්ඤස ධම්මං පනහීනමාහු ඒවම්පි විග්ගය විවාදයන්ති සකං සකං සම්මුතිමාහු සත්‍ය. විරුද්ධවාදයේ තිය කියා ගන්න ආකාරය, වාද කරන ආකාරයයි මේ ගාථාවෙන් ප්‍රකාශයි. සකං හි ධම්මං පරිපූර්ණමාහු තමාගේ ධර්මයේ සම්පූර්ණය කියයි. අඤ්ඤස ධම්මං පනහීනමාහු අනිකාගේ ධර්මයේ හීනයයි කියයි. ඒවම්පි විග්ගය විවාදයන්ති මෙසේ දැඩි කොටගෙන විවාද කරා. සකං සකං සම්මුති මාහු සත්‍ය තම තමන්ගේ සම්මුතියට සත්‍යයි කියලා. ඔන්න එතනත් කියවෙනවා අර සකං සකං සම්මුති. අර සය සම්මුති කියන වචනේ ටිකක් අදාළ වචන මේ අහුවෙන්නේ. එකට යම් කිසි ඉංගියක් මේ අහුවෙන්නේ. සාධක සකං සකං සම්මුතින් ආහු සත්‍ය තම තමාගේ සම්මුතියට ලෝකය සත්‍යයි කියලා. තවත් ගාථාවක් අපට හමු වෙනවා මේකට අදාළ පසූර සූත්‍රයේ. ඒකත් ඔය අටක වර්ගියම. ඉදේව සුද්ධීති වාදියන් තීනාඤ්ඤස ධම්මේසු විසුද්ධිමා වූ සම්නිසිතා තත්ත්ව සුභං වදාන පච්චේක සත්‍යසු පුතුනි මිත්ත. ඒ තර විදිහටම වාද කරන අය පිළිබඳවයි කියන්නේ ඉදේව සුද්ධීති වාදියන් තී. මේ මගේ ධර්මයේ විතරයි, මගේ ශාසනයේ විතරයි ශුද්ධිය තියෙන්නේ. නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමා වූ අනිකුත් ධර්මයන්හි විශුද්ධියක් නැත. ඔය විදිහට කියනවා. යම් නිසිතා තත්ත සුභං වදාන. යමක ඇලිලා සිටිනවා නම් මේ පිළිබඳව සුභපක්ෂයේ හොඳ පැත්ත විතරක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරමින් පච්චේක සත්‍යේසු පුතු නිමිත්ත. පච්චේක සත්‍යයන් කියන්නේ තම තමන්ට පමණක් සීමා වූ සත්‍යයන්. දැන් පච්චේක බුද්ධ කියලා කියන්නේ තම තමන්ට පමණක් බුදු වූ කියන එකයි. ඒ වගේ පච්චේක සත්‍ය කියලා කියන්නේ තම තමන්ට පමණක් සත්‍ය වූ. පුතෝනි මිත්තා කියන්නේ වෙන්වෙන්ම. ඒ කියන්නේ විරුද්ධ මතවාද ඇති අය වෙන්වෙන් වශයෙන් තම තමන්ගේ සත්‍යයන් පැලපදියම් වෙලා සිටිනවා. උන්වේ පච්චේක සත්‍ය කියන අදහසයි සකං සකං සම්මුති කියන අදහසයි මේ සය සංමුති කියන වචනයෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට සය සංමුතිය සු කියන්නේ ස්වකීය වශයෙන් කොටු ස්වකීයත්වයෙන් ආවරණය වූ එයින්ම කොටු පටු ඒ දෘෂ්ටියින් පිළිබඳව තාගතයන් වහන්සේ අනිකකු සත්‍යය කියා හෝ මුසාය කියා හෝ ඒකාන්ත වශයෙන් දරන්නේ නැති කියන එක. එතකොට ඒ වචනේ විදිහටයි තවත් පොඩි කාරණයක් අර පරං ගහීයන් කියන එකත් අටුවාවේ තෝරන්නේ. පරං කියන වචනේ තෝරන්නේ උත්තමංකත්ව. නමුත් මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එකයි. ඒකත් සුත්ත නිපාතේ ගාථාවලින් අපට හෙළි වෙනවා. චූල විහ සූත්‍රයෙන් එහෙම යේනීම බාලෝති පරංගහාති තේනාතුමානං කුසලෝති චා. යම් කාරණයක් නිසා අනිකා බාලයායයි කියයිද බාලයායයි දරයිද ඒ ආකාරයෙන්ම තමා දක්ෂයකයි කියයි. අන්න එතන පරංගහාති කියලා කියවෙනවා අනිකා මෝඩයෙකු හැටියට බාලයෙකු හැටියට දරයි. ඒකට මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එකයි. ඔය විදිහට අපිට මේ ගාථාවල මූලික අර්ථය ගන්න පුළුවනි. මේ සූත්‍රයේ අගට එන පාඩයත් ඉතාම වැදගත්. ඥානාමි පස්සාමි තත්ථේවේ තං අජ්ජෝති තං නති සත්ථගතං. දනිමි දකිමි එසේමයි යන වෙලී පැටලි සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. එන්මින් මේ ප්‍රකාශ වෙන කාරණයට හේතුව මොකක්ද? ලෝකයා සලායතනයෙන් නිපදවා ගන්න සලායතන තුළින් නිපද වෙන දිට්ඨ සුතම තුලින්ඥාත ආදී දැඩිව දෘෂ්ටි ග්‍රහණයෙන් අල්ලා ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේලා ඒ වගේ වෙලී බැඳී පැටලීමක් පැටලී සිටීමක් ඇති කරගන්නේ නැතිමක් නිසාද? සලායතන නිරෝධය දුටු නිසායි. මේ සලායතන නිරෝධය දැකීමට අපි නිදසුන් කියනවා නම් යම්කිසි අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යන්ත්‍රයක ආවරණ තහඩුව ගලවලා ඒක ඇතුලේ කෙරෙන මහා පුදුම විදියේ චලන භ්‍රමණ ස්පන්දන ධාවන ක්‍රියාවලිය පෙන්නුම් කරන්න වගේ බුදුරජාණන් වහන්සේ අපට සලායතන කියන මේ මහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අපි කලින් දවසේ උපුටා දැක්වූ දෙයන් කියන සූත්‍රයෙන් ඉදහ දැක්වුවා. ඒ සූත්‍රයේදී අපි එදා දැක්වුවා චක්කුං අනිත්තං විපරිණාමියං යථාභාවි රූපානිත්‍යා විපරිණාමිනෝ අඤ්ඤථාභාවිනෝ ඉච්ඡේතං දයං චලං චේව වයංචි අනිත්‍යං විපරිණාමියං යථාභාවි ආදී වශයෙන් දීර්ඝ සූත්‍ර කොටසක් අපි එදා දැක්වුවා. සානිත්‍යයි, වෙනස් වෙමින් තිබෙනවා, අන්‍යාකාරයකට පරිවර්තනය වෙනවා. රූපේනුත් අනිත්‍යයි, ඒ වගේම චක්කු විඥානයත් අනිත්‍යයි. ওই දෙයට දිගටම කියාගෙන ගිහිල්ලා අවසානයේ කියවෙනවා පුට්ඨෝ භික්ඛවේ වේදේති, පුට්ඨෝ චේතේති, පුට්ඨෝ සංජානාති, චේතේ ධම්මා චලා චේව වයාච අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤථා භාවි. මේ සලායතනින් නිෂ්පාදනය වෙන කොටස තමයි අන්තිමට කියවෙන්නේ. මේ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාදී මේ හැම එකක්ම අනිත්‍යයි. චලනයේ වෙනස් වෙනවා, කෙවි යනවා. ওই විදිහට වචන රාශියක් බුදුරජාණන් වහන්සේ උදෙනවා. මේවායින් නිපද වෙන වේදනාවන් චේතනාවන් කියන්නේ දිට්ඨසුතමත විඤ්ඤාත කියලා කියන්නේ මේ සංඥා ගොඩ. සංකත සංඥා ගොඩ. සංකත කියලා කියන්නේ නිෂ්පාදනය කරන ලද දේවල්. අපට මේ සලායතන කියන එක හඳුන්වන්න පුළුවන් අධිවේග ක්‍රියාකාරීත්වයෙන් යුක්ත යම්කිසි යන්ත්‍රයක් හැටියට. ඒ යන්ත්‍රයේ සම්පූර්ණ ක්‍රියාවලියේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ හැම එකක්ම චලනීය වෙනවා, භ්‍රමණීය වෙනවා, ස්පන්දනීය වෙනවා, ධාවනීය වෙනවා, ගෙවි ගෙවි යනවා. ওই විදිහේ ස්වභාවයක් තියෙනවා. අන්නේ සංඛතේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. මේ සංඛතයේ එසේ වෙන්නේ සංස්කාරයන්ගෙන් කියලා. ඒ සංස්කාරයන් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේක සංඛතයක් බව බුදුරජාණන් වහන්සේ දැක්කා. අන්න ඒක නිසා තමයි මේ සලායතනේ නිෂ්පාදනය වන විට්ඨසුතමත විඤ්ඤාත පිළිබඳව අර විදිහට දෘෂ්ටි ග්‍රහයෙන් අල්ලගන්නේ නැති. ඒ එකකවත් හරයක් නෑ. ඒ හැම එකක්ම නිස්සාරයි. අර ක්‍රියාවලිය හැරින්නට අමුතු දෙයක් මෙතන නැහැ. ගත හැකි දෙයක් නැහැ මේක කියන අවබෝධය. එතකොට මෙන්න මේ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මෙතෙක් අපි මේ සූත්‍රයෙන්මයි තේරුම් කරන්න ගත්තේ. මේ නිරුක්ති ආදිය මතු කරගත්තේ. මේවා වඩාත් පහසුවෙන් තේරුම් ගන්න උපකාර වෙනවා යම්කිසි උපමාවක් අපි මේකට ලං කරගත්තේ. බුදුරජාණන් වහන්සේ විඥාණයේ මායාවකට උපමා කරලා තියෙනවා. අපි කලින් අවස්ථාවකට උපුටා දැක්වුවා පේන පින්ඩ උපම සූත්‍රය. කන්ද සංයුක්තයේ ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පේන පින්ඩ උපමං රූපං වේදනා බුබ්බුලෝපම මරීචිකෝපමා සංඥා සංඛාරා කදලෝපම මායෝපමංච විඥානං දීපිතාදිච බන්ධුනං. අත්‍ය වශයෙන් මේ සංග්‍රාහක බුද්ධ දේශනාවක් හැටියටයි ප්‍රකාශ වෙන්නේ. රූපය පේන පින්ඩකට උපමා කොට, වේදනාව දිය බුබ්බුලකට උපමා කොට, සඤ්ඤා මිරිඟුවකට උපමා කොට, සංස්කාරයන් කිසෙල් කඳකට උපමා කොට, විඥානීය මායාවකට උපමා කොට, ආදිච්ච බන්ධෝ සූර්ය බන්ධෝ තථාගතයන් වහන්සේ විසින් පෙන්ඳුම් කරන ලද්දේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ වෙන මේ සූත්‍රය. මෙතනින් අපට ඕන කරන ටික මායාව පිළිබඳ ටික, මේ විඥානීය පිළිබඳ ටික. විඥානීය පිළිබඳ මේ සූත්‍රය ප්‍රකාශ වෙනවා. ඒ උපමාව සම්පූර්ණ කිරීමට සේතා වික්‍රේ මායාකාරෝ වා මායාකාරං තේ වාසීව චාතුම් මහපති මායං ඉදං සිද්ධි තමේ නං චක්ඛු මහපුරිසෝ පස්සෙය නිජ්ජායේ යෝනිසෝප පරික්ඛේයේ තමේ නං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝප පරික්ඛතෝ තං රික්ත කඤ්ඤේව කායී තුච්ච කඤ්ඤේව කායී අසාර කඤ්ඤේව කායී කිංහි සියා භික්කවේ මායාය සාරෝ. ඒව මෙහෙම කොහො භික්කවේ යං කිංචි විඥානං අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යං දුරේ සම්ති කේවා තං භික්ඛු පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති තස තං පස්සතෝ නිජ්ජායත යෝනිසෝ උපපරික්ඛතෝ සිත්ත කඤ්ඤේම කායති, තුච්ච කඤ්ඤේම කායති, අසාර කඤ්ඤේම කායති, කිං හිසියා භික්ඛවේ විඥානේ සාර. මේකේ අදහස මහණෙනි, යම්සේ මායාකාරේ විඥාකාරේ කෝ විඥාකාරේ කෝ යත් වෙසී කෝ සිව් මහා සංධියක විචාවක් දක්වන්නේද? ඒ නුවණ ඇති පුද්ගලයෙක් බලන්නේ, ඒ ගැන සිතා බලන්නේ, ඒ ගැන නුවණින් පිරික්සා බලන්නේ, එසේ බලන ඔහුට ඒ හිස් බව බොල් බව හැටෙන්නේ. කොයින්ද මහණෙනි විඥාවක සාරය? එසේම යම් කිසි විඥානයක් අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බහිද්ධා ආදී ඒ කියාපු හැම ආකාරයකම විඥානයක් පිළිබඳව භික්ෂුවක් එය නුවණින් දකිනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා, නුවණින් විමසා බලනවා. එසේ බලන්නා වූ ඔහුට ඒ විඥානය හිස් හැටියට, නිසරු හැටියට වැටහෙනවා. කොයින්ද මහණෙනි විඥානේ සාරය?
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.